අවකාශයේ පාසල
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.
අයිබුවන් දුවේ පුතේ, අදත් ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ රුහුණු ගුවන් විදුලිය එක්ව ඔබ වෙත ඉදිරිපත් කරන රුහුණු ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහනත් සමඟ. ඉතින් දුවේ පුතේ, අද දවසේ අපි තීරණය කරලා තියෙනවා 11 ශ්‍රේණියේ විද්‍යා විෂය නිර්දේශයට අදාළව දෙවනි පාඩම වන ප්‍රභා සංශ්ලේෂණය කියන පාඩම ඔබ වෙතට ඉදිරිපත් කරන්න. මම හා විහාරගල 550 මහාවිද්‍යාලයේ විද්‍යාව උගන්වන සුරේෂ් බුද්ධික ගුරු මහතා. හොඳයි දුවේ පුතේ, එහෙනම් ඔබට පුළුවන් මෙතැන් සිට මාත් එක්ක සම්බන්ධ වෙලා මේ ප්‍රභා සංශ්ලේෂණය කියන පාඩම ඉදිරියට කරගෙන යන්න. මුලින්දීම මම මතක් කරන්න ඕනේ, මේ පාඩම ක්‍රියාකාරකම් ගොඩක් එකතු කරලා හදපු පාඩමක්. ඉතින් අපි මේ ගුවන් විදුලිය ඔස්සේ ඔබ වෙතට ගෙන එනකොට අපිට ගැටලුවක් තියෙනවා මේ ක්‍රියාකාරකම් කොහොමද සිද්ධ කරන්න කියන එක. එතනදී මම ඔබට මෙහෙම යෝජනාවක් කරනවා. මේකේ තියෙන සමහර ක්‍රියාකාරකම් ඔබට ගෙදරදීම කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබට පාසල පටන් ගත්තම පාසලේදී ගුරුවරයාත් එක්ක එකතු වෙලා මේ ක්‍රියාකාරකම් ඉටු කරන්න පුළුවන්. මෙතනදී වඩාත් වැදගත් වෙන්නේ මේ ක්‍රියාකාරකම් සිදු කරලා ඒවායින් ලැබෙන නිරීක්ෂණ ලබාගෙන ඒ ඔස්සේ නිගමනවලට යන එක. මොකද සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේදී මේ නිරීක්ෂණ ඉතා වැදගත් වෙනවා. ඒව තමයි ගොඩක් වෙලාවට ඔබෙන් විමසන්නේ. හොඳයි දුවේ පුතේ, එහෙනම් අපි යමු පාඩමට. මම මේ විශේෂ කාරණා ටික තමයි මුලින්ම ඔබට ඉදිරිපත් කළේ. බලමු අපි මේ පාඩම ගැන. මම මේකත් සම්බන්ධ කරන්නම් 10 ශ්‍රේණියට. 10 ශ්‍රේණියේ ජීවීන්ගේ ලාක්ෂණික කියන පාඩමේදී පෝෂණය ගැන අපි කතා කළා. එතනදී අපි කිව්වා සමහර ජීවි කොට්ටාස, එහෙම නැත්නම් ශාක, සොයන් පෝෂී වෙනවා කියලා කිව්වා. ඒ වගේම සතුන් විෂම පෝෂී වෙනවා කියලා කිව්වා. ඊළඟට අපි මේ සොයන් පෝෂී කියන වචනේ තේරුම හොයාගෙන ගියා. එතනදී අපිට ලැබුණා සොයන් පෝෂී කියලා කියන්නේ තමාට අවශ්‍ය ආහාර තමා විසින්ම නිපදවා ගන්නවා කියන එක. එහෙනම් මෙන්න මේ ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ අන්නේ ආකාරයට ආහාර නිපදවා ගැනීමේ ක්‍රියාවලිය. හොඳයි, එහෙනම් අපි සවිස්තරාත්මකව බලමු මේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකක්ද කියලා. හොඳයි දුවේ පුතේ, බලන්න ඔබේ පෙළ පොතත් සමග මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඔබේ පෙළ පොතේ අංක 20 පිටුවේ උඩින්ම තියෙනවා ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකක්ද කියන එක. ඒක මෙන්න මේ ආකාරයට අපිට නිර්වචනය කරන්න පුළුවන්. ආලෝක ශක්තිය උපයෝගී කරගෙන කාබන් ඩයොක්සයිඩ් සහ ජලය අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන හරිතප්‍රද අඩංගු සෛල තුල සිදුවන ආහාර සංශ්ලේෂණ ක්‍රියාවලියට කියනවා ප්‍රභා සංශ්ලේෂණය කියලා. මම නැවත කියන්නම්, ආලෝක ශක්තිය උපයෝගී කරගෙන කාබන් ඩයොක්සයිඩ් සහ ජලය අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන හරිතප්‍රද අඩංගු සෛල තුල සිදුවන ආහාර සංශ්ලේෂණ ක්‍රියාවලියට කියනවා ප්‍රභා සංශ්ලේෂණය කියලා. එහෙනම් දුවේ පුතේ, මෙන්න මේ කියන නිර්වචනය ඔබ හොඳින් මතක තබා ගත යුතුයි. හොඳයි, ඊළඟට අපි බලමු මේ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය කෙරෙහි බලපාන සාධක මොනවද කියන එක. ඒ කියන්නේ මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය අඩු හෝ වැඩි වෙන්න බලපාන සාධක තමයි අපි මෙතෙන්දි සොයා බලන්නේ. හොඳයි දුවේ පුතේ, නිර්වචනයේ ඇතුළෙම තිබුණා ආලෝක ශක්තිය කියලා. ඒ කියන්නේ එහෙනම් ප්‍රභා සංශ්ලේෂණයට ආලෝකයේ බලපාන. අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන කියලා තිබුණ ජලය සහ කාබන් ඩයොක්සයිඩ්. එහෙනම් සාධක විදියට ජලය සහ කාබන් ඩයොක්සයිඩ් බලපානවා. ඊළඟට අපිට කිව්වා හරිතප්‍රද අඩංගු සෛල තුල කියලා. එහෙනම් හරිතප්‍රදත්, එහෙම නැත්නම් හරිත ලවත් බලපානවා. එහෙනම් අපිට ප්‍රභා සංශ්ලේෂණයට බලපාන සාධක හතරක් දැන් හොයාගන්න පුළුවන් වුණා. ඒ තමයි ආලෝකය, ජලය, කාබන් ඩයොක්සයිඩ් වායුව සහ හරිතප්‍රද. බලන්න මේවයින් තුනක්ම බාහිරින් ලැබෙන සාධක. ඉතිරි එක ශාකයේ ඇතුළෙම තියෙන දෙයක්. ආලෝකය, ජලය, කාබන් ඩයොක්සයිඩ් වායුව කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය බාහිර සාධක කියලා අපිට වර්ග කරන්න පුළුවන්. ඒ වගේම තමයි හරිතප්‍රද කියලා කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය අභ්‍යන්තර සාධක කියලා නම් කරන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ, මේ විදියට අපි ප්‍රභාසංශ්ලේෂණය ගැන කතා කරනකොට මේ ප්‍රභාසංශ්ලේෂණයෙන් ආහාර නිපද වෙනවා කියලා කිව්වට ඇත්තටම මොනවද හැදෙන්නේ? හරි, හොඳයි, බලමු අපි ප්‍රභාසංශ්ලේෂණයෙන් මොනවද හැදෙන්නේ කියන එක. පුතේ, මේ ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලියේදී අර කියන හිරුවෙලිය යොදාගෙන, නැත්නම් ආලෝක ශක්තිය යොදාගෙන, ජලයයි කාබන් ඩයොක්සයිඩ් වායුවයි එකතු වෙලා හරිතප්‍රද තුලදී නිපද වෙන්නේ ග්ලූකෝස්. මෙහෙනම් ආහාර නිපදවීම කියලා කියන්නේ ග්ලූකෝස් හැදීම. හැබැයි මේ හැදෙන ග්ලූකෝස් පිෂ්ඨය බවට පත් කරලා ශාක පත්‍ර තුල తాවකාලිකව ගබඩා කරගනු ලබනවා. ඊළඟට මේ පිෂ්ඨය ටික, తాවකාලිකව ගබඩා වූ පිෂ්ඨය ටික සුක්‍රෝස් බවට පත් කරලා ශාකයේ පුරා ප්ලෝයම පටකය මගින් පරිවහණය සිද්ධ කරනවා. ඒ වගේම තමයි සංචිත පටකයකට ළඟා වුණහම මේ සුක්‍රෝස් ටික නැවත පිෂ්ඨය බවට පත් කරලා සංචිත පටකය ඇතුලේ ගබඩා කරනවා. ඔබ 10 දිගෙන ගත්තා ශාකවල සංචිත ආහාරය පිෂ්ඨය කියලා. එහෙනම් දැන් බලන්න ලස්සන ක්‍රියාවලියක් තියෙනවනේ. ප්‍රභාසංශ්ලේෂණයෙන් ග්ලූකෝස් නිපද වෙනවා. ඒ නිපද වෙන ග්ලූකෝස් පිෂ්ඨය බවට පත් කරලා తాවකාලිකව පත්‍ර තුල ගබඩා කරගනු ලබනවා. ඊළඟට මේව නැවත සුක්‍රෝස් බවට පත් කරලා ප්ලෝයම පටකයේ ඔස්සේ ශාක දේහය පුරා පරිවහණය කරනවා. ඊළඟට සංචිත පටකයකට ළඟා වුණහම නැවත පිෂ්ඨයේ බවට පත් කරලා සංචිත කරගනු ලබනවා. එහෙනම් ඔන්න ප්‍රභාසංශ්ලේෂණයෙන් නිපද වෙන ඵල ශාකයේදී මොන මොන ක්‍රියාවලිය වලට ලක් වෙනවද කියන එක බලා ගන්න අපිට තියෙන ක්‍රියාවලිය. හොඳයි, ඊළඟට අපිට මේ ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය කෙටියෙන් දක්වන්න පුළුවන් ආකාර දෙකක් ගැන අපි ඉගෙන ගන්නවා. ඒ තමයි පුත්තේ, ප්‍රභාසංශ්ලේෂණයේ වචන සමීකරණය සහ ප්‍රභාසංශ්ලේෂණයේ තුලිත රසායනික සමීකරණය. ප්‍රභාසංශ්ලේෂණයේ වචන සමීකරණය කියලා අපි හඳුන්වන්නේ ප්‍රභාසංශ්ලේෂණයට අවශ්‍ය සාධක එක්පසක දක්වලා ඊතලයක් මගින් ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය පෙන්වලා සෑදෙන ඵල අනිත් පස පෙන්වන. එතකොට අපිට මේක වචනවලින් මෙන්න මේ ආකාරයට විස්තර කරන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් එකතු කිරීම ජලය. ඊතලයක් දාලා ඊතලයේ අනිත් පැත්තේ කෙලවර ලියනවා ග්ලූකෝස් සහ අතුරු ඵලයක් විදිහට නිපද වෙන ඔක්සිජන්. හැබැයි තව අවශ්‍ය සාධක දෙකක් තියෙනවා. ඒ තමයි හිරුවෙලිය. එහෙනම් ඊතලයේ උඩින් ලියනවා හිරුවෙලිය, ඊතලයේ යටින් ලියනවා හරිතප්‍රද. එහෙනම් නැවත සමීකරණයක් විදිහට මේක මම කියන්නම්. කාබන් ඩයොක්සයිඩ් එකතු කිරීම ජලය. ඊතලයක්, ඊතලයේ උඩ ලියනවා හිරුවෙලිය නැත්නම් ආලෝකය, යට ලියනවා හරිතප්‍රද. අන්න ඊතලයේ කෙලවර අනිත් පැත්තේ කෙලවර ලියනවා ග්ලූකෝස් එකතු කිරීම ඔක්සිජන්. මේක අපිට පුළුවන් වචන සමීකරණය වෙනුවට තුලිත රසායනික සමීකරණයක් විදිහට දක්වන්න. කාබන් ඩයොක්සයිඩ් එක තුලිත කරලා ගත්තම මේ සමීකරණේ 6CO2 එකතු කිරීම 6H2O. H2O කියන්නේ ජලය. 6H2O. ඊතලයක්, අර වගේම ඊතලයේ උඩ හිරුවෙලිය නැත්නම් ආලෝක ශක්තිය, යට හරිතප්‍රද, ඊතලයේ අනිත් පැත්තේ කෙලවර ග්ලූකෝස්. ඒකේ රසායනික සූත්‍රය තමයි C6H12O6. C6H12O6. එකතු කිරීම 6O2. 6O2. එහෙනම් තුලිත රසායනික සමීකරණය මම නැවත කියන්නම්. 6CO2 එකතු කිරීම 6H2O. ඊතලයක්, ඊතලයේ උඩ ආලෝක ශක්තිය, යට හරිතප්‍රද, අනිත් පැත්තේ කෙලවර C6H12O6. ඒ කියන්නේ ග්ලූකෝස් එකතු කිරීම ඔක්සිජන් O2. එහෙනම් මෙන්න මේ ආකාරයට වචන සමීකරණය සහ තුලිත සමීකරණ ආශ්‍රයෙන් අපිට පැහැදිලි කරන්න පුළුවන් ප්‍රභාසංශ්ලේෂණයට අවශ්‍ය සාධක සහ නිපද වෙන ඵල පිළිබඳව. හොඳයි දුවේ පුතේ, අපි බලමු මේ ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලියේදී ඇත්තටම ශාක පත්‍ර තුල මේ කියන ක්‍රියාවලිය සිද්ධ වෙලා මේ කියන්නා වූ ඵල නිපද වෙනවද කියලා. එහෙනම් අපි බලන්න යන්නේ ප්‍රභාසංශ්ලේෂණයෙන් ශාක පත්‍ර තුල මොනවා හෝ දෙයක් නිපද වී තියෙනවද කියන එක. හොඳයි, දැන් අපි දන්නවා ප්‍රභාසංශ්ලේෂණය සිද්ධ වෙලා ග්ලූකෝස් නිපද වෙලා ඒ ග්ලූකෝස් පිෂ්ඨය බවට පත් කරලා తాවකාලිකව ශාක පත්‍ර තුල ගබඩා කරලා තියෙනවා කියලා. එහෙනම් දවල් කාලෙදී ශාක පත්‍රයක් ගත්තොතින් අපිට අන්න ඒකේ පිෂ්ඨය ඇති කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ ශාක පත්‍රයට පිෂ්ඨ පරීක්ෂාවක් ලක් කරලා පිෂ්ඨය තිබේදයි බලන්න පුළුවන් අපිට. අපි 10 වසරේදී ඉගෙන ගත්තා පිෂ්ඨ පරීක්ෂාව සිදු කරන්න යොදාගන්නේ මොනවද කියන එක. එතකොට ඒ සඳහා අපි අයඩින් ද්‍රාවණය තමයි යොදාගන්නේ. අයඩින් ද්‍රාවණයේ පැහැය දුඹුරු පාටයි. හොඳයි, මේකෙදී අපි පරීක්ෂණයේ මම පියවර ඔස්සේ විස්තර කරන්නම්. අපි මුලදීම කරන්නේ තෝරාගත් ශාකපත්‍රයක් නැත්නම් හොඳින් හිරිවිලි ඇති තැනක තියෙන ශාකපත්‍රයක් අරගෙන ශාකපත්‍රය ජල බීකරයක දාලා තම්බනවා. ඒ තම්බන්නේ ශාකපත්‍රයේ තියෙන සෛල විනාශ කරන්න. ඊළඟට අපි කරන්නේ ශාකපත්‍රයේ ජලයේ හොඳින් තැඹුණාට පස්සේ මධ්‍යසාර බඳුනක් අරගෙන මධ්‍යසාර බඳුන ඇතුළට දාලා ජල තාපකයක තියලා රත් කරනවා. ජල තාපකයක තියලා රත් කරනවා මොකද මධ්‍යසාර ඍජුව රත් කරන්නේ නැහැ. හේතුව තමයි මධ්‍යසාර වහා ගිනිය විලෙන සුළු නිසා. ජල තාපකයක තියලා රත් කරනකොට අර සෛල බිත්ති විනාශ වෙලා හරිතලව පිටතට ඇවිත් තිබුණා. අන්න ඒව දැන් මධ්‍යසාර තුල දිය වෙනවා. ඒ කියන්නේ හරිත ප්‍රද ඉවත් වෙනවා. හරිත ප්‍රද සම්පූර්ණයෙන්ම ඉවත් වුණාම ශාකපත්‍රයේ සුදු පාටයි. මෙන්න මේ සුදු පැහැති වුණාම ශාකපත්‍රය පිටතට ගෙනල්ලා ජලයෙන් සෝදලා අයඩින් ද්‍රාවණයෙන් බිඳුවක් දානවා. අයඩින් දුඹුරු පාටයි. පිෂ්ඨය තියෙන තැනකදී එය තදනිල් පාටට පත් වෙනවා. එහෙනම් ශාකපත්‍රයට දැම්මම අයඩින් ද්‍රාවණයෙන් බිඳුවක් අපිට බලා ගන්න පුළුවන් නිල් හෝ තද දම් පාටක්. එහෙනම් මේකෙන් අපිට නිගමනය කරන්න පුළුවන් ශාකපත්‍ර තුල පිෂ්ඨය නිපද වී ඇති බව. හොඳයි දුවේ පුතේ, මෙන්න මේ ආකාරයට අපිට ප්‍රභා සංශ්ලේෂණේ සිදු වී ඇති බව පෙන්වන්න පුළුවන්. ඊළඟට අපි යනවා පුතේ ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය සාධක එකින් එක පරීක්ෂා කරන්න. මෙතනදී අපිට සමහර සාධක පරීක්ෂා කරන්න අපහසුයි. නමුත් අපිට විද්‍යාගාරයක් තුල ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය සමහර සාධක පරීක්ෂා කරන්න පුළුවන්. එහෙනම් අන්නේ ආකාරයට එක් එක් සාධකie අපි පරීක්ෂා කරලා බලමු. ප්‍රභා සංශ්ලේෂණයට ඒ සාධකය අවශ්‍යද, එහෙම නැත්නම් මේ සාධකie නොතිබුණාම ප්‍රභා සංශ්ලේෂණේ වෙනවද කියන එක. යම් සාධකයක් මොනවා හරි ක්‍රියාවලියකට අවශ්‍යදයි සොයා බලද්දී අපි කරන්න ඕන එක් කොටසකට ඒ සාධකie ලබා දෙනවා, තවත් කොටසකට ඒ අවශ්‍ය සාධකie ලබා දෙන්නේ නැහැ. එතකොට අපි බලාපොරොත්තු වෙන නිගමනය අර ලබා නොදුන් එකෙන් ලැබෙන්නේ නැති වුණොත් අපිට කියන්න පුළුවන් අන්නේ සාධකයව නැති නිසා තමයි මේ දේ උනේ නැත්තේ කියලා. හොඳයි, එහෙනම් අපි බලමු ප්‍රභා සංශ්ලේෂණය සඳහා ආලෝක ශක්තිය අවශ්‍ය බව පෙන්වීම. ප්‍රභා සංශ්ලේෂණයට ආලෝකය අවශ්‍ය බව පෙන්වීම. පුතේ දැන් අපිට හිතුණු ගමන් මේ පරීක්ෂණය කරන්න බෑ. මොකද මේ වෙද්දි මේ දැන් අපි එළියට බැහැලා බැලුවොතින් අද දවසේ මේ මොහොතේ ආලෝක ශක්තිය ලැබිලා ශාකපත්‍ර ප්‍රභා සංශ්ලේෂණය කරමින් තියෙන්නේ. එහෙනම් ආලෝකයේ දැන් නොලැබී යරිය කියලා ශාකපත්‍ර තුල පිෂ්ඨය නැති වෙනවද? නැහැ. හේතුව තමයි මේ මොහොත වෙනකන් නිපද වෙච්ච පිෂ්ඨයේ ටික ශාකපත්‍ර තුල ගබඩා වෙලා තියෙන නිසා. එහෙනම් මුලදිම කරන්න ඕන ශාකපත්‍රවල තියෙන පිෂ්ඨයේ ටික ඉවත් කරගෙන ඉන්න ඕන. කලින් නිපද වෙච්ච පිෂ්ඨයේ ටික. මේ සඳහා අපි යොදන උපක්‍රමය තමයි ශාකයක් පැය 48ක් අඳුරේ තියන්න. ඉතින් ලොකු ගහක් ගත්තොත් අපිට මේ වැඩේ කරන්න බෑ. ඒක නිසා අපි කියනවා පෝච්චියක සිට වූ ශාකයක් ගෙන පැය 48ක් අඳුරේ තැබීම. කොහොමද පුතේ පැය 48ක් අඳුරේ තියන්නේ? අපිට පුළුවන් කාඩ්බෝඩ් පෙට්ටියකින් මේ ශාකය ආවරණය කරලා තියන්න, වහලා තියන්න පුළුවන්. එහෙනම් පළවෙනි පියවර තමයි ප්‍රභා සංශ්ලේෂණයට ආලෝක ශක්තිය අවශ්‍ය බව පෙන්වීම පරීක්ෂණයේදී ශාකයක් තෝරාගත් ශාකයක්, එහෙම නැත්නම් පෝච්චියක සිට වූ ශාකයක් පැය 48ක් අඳුරේ තැබීම. ඊළඟට කරන්නේ පැය 48ක් අඳුරේ තියලා ගතිපු ශාකයේ ශාකපත්‍ර දෙකක් තෝරගන්නවා එක හා සමාන. එක් ශාකපත්‍රයක් කළු කඩදාසියකින් ආවරණය කරනවා උඩ සහ යට දෙපැත්තම. අනෙක් ශාකපත්‍රයේ විනිවිද පෙනෙන ඉටිකොලයකින් ආවරණය කරනවා උඩ සහ යට පැත්ත. දැන් කළු කඩදාසියෙන් ආවරණය කළාම ආලෝකය ලැබෙන විදියක් නැහැ. දැන් මේ ශාකයේ ගෙනහිලා උවේ තියෙන තැනක තියෙන හොඳින් ආලෝකයේ ලැබෙන තැනක. පැය කිහිපයක් ආලෝකයේ ලැබෙන තැනක තියලා ශාකපත්‍ර දෙක ශාකයෙන් වෙන් කරගෙන ඇවිල්ලා අර අලවපු කොළ ටික ගලවලා වෙන වෙනම පිෂ්ඨ පරීක්ෂාවට ලක් කරනවා. එතකොට අර වගේම ශාකපත්‍ර දෙක ජල බීකරයක දාලා තම්බලා මධ්‍යසාර බඳුනක දාලා ජල තාපකයක තියලා තම්බලා ඊළඟට මොකද කරන්නේ? අයඩින් දාන. ඔයාලා හිතන්නේ මොන වගේ නිරීක්ෂණයක් අපිට ලැබෙයිද? පුතේ අපි මුලින්ම පැය 48ක් අඳුරේ තියලා නේ ගත්තේ. එතකොට දැන් කලින් නිපද වූ පිෂ්ඨය නෑ මේකේ. ඊළඟට අපි මේ ශාකයේ කොටසක් කළු කඩදාසියකින් ආවරණය කළානේ. එතකොට ඒ කොටසට ආලෝකය ලැබෙන්න විදියක් නෑ. එහෙනම් තවමත් ඒ කොටස තුල ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අනිත් කොටස් වල දැන් ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙනවා. එතකොට ආහාර නිපද වෙනවා. එහෙනම් අපිට අන්තිමට බලා ගන්න පුළුවන් නිරීක්ෂණය තමයි අර කළු කඩදාසියෙන් ආවරණය කළ කොටසෙදි අයඩින් දැම්මම තද නිල් පාටක් ලැබෙන්නේ නැහැ. හැබැයි අනිත් කොටස් වලදී තද නිල් පාටක් ලැබෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ කළු කඩදාසියෙන් ආවරණය කළ කොටස තුල පිෂ්ඨය නිපද වී නැත. එහෙනම් පිෂ්ඨය නිපදුනේ නැත්නම් ප්‍රභා සංශ්ලේෂණයක් සිද්ධ වෙලා නැත. එහෙනම් ආලෝක ශක්තිය නොලැබී යාම නිසා ප්‍රභා සංශ්ලේෂණය සිදු වී නැත කියලා අපිට නිගමනයකට එන්න පුළුවන්. එහෙනම් අපි යමු ප්‍රභා සංශ්ලේෂණයට අදාළ දෙවන සාධකය පරීක්ෂා කරන්න. ඒ තමයි කාබන් ඩයොක්සයිඩ් අවශ්‍ය බව පෙන්වීම. ප්‍රභා සංශ්ලේෂණය සඳහා කාබන් ඩයොක්සයිඩ් වායුව අවශ්‍ය බව පෙන්වීම. මේකෙදිත් අර පළවෙනියට වගේම තමයි අපි කරන්නේ මොකද්ද? පැය 48ක් අඳුරේ තබපු ශාකයක් තමයි ගන්න. එහෙනම් අර පළවෙනි වාක්‍ය පුතේ මේකෙදී අර ඉතාම කෙටියෙන් ලියන්න අපි පුරුදු වෙලා තියෙන්න ඕන. සියලුම කරුණු අඩංගු වෙන්නත් ඕනේ. එහෙනම් අපි කරන්නේ මොකක්ද? පෝච්චියක සිට වූ ශාකයක් පැය 48ක් අඳුරේ තැබීම. ඔන්න පළවෙනි පියවර. ඊළඟට ඒ ශාකය අරගෙන අපි මොකද කරන්නේ? පිටතට අරගෙන එක් ශාක පත්‍රයක් ආවරණය කරනවා පොලිතීන් බෑගයකින්. විනිවිද පෙනෙන පොලිතීන් බෑගයකින්. ඒකට දානවා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. ස්වල්පයක් දානවා. අනිත් ශාක පත්‍රය ආවරණය කරනවා අර වගේම විනිවිද පෙනෙන පොලිතීන් ආවරණයකින්. හැබැයි අපි ඒකට දාන්නේ අර පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දාපු ප්‍රමාණයටම සමාන ජල පරිමාවක්. බලන්න ඔබේ පෙළ පොතේ තියෙන රූපසටහනත් බලන්න, පෙන්නලා තියෙන රූපසටහනකින් කොහොමද මේ ඇටවම සකස් කරගන්නේ කියන එක. තොර ශාක පත්‍ර දෙකක් තෝරගත්තා. එක් ශාක පත්‍ර දෙක පොලිතීන් ආවරණ දෙකකින් ආවරණය කරා විනිවිද පෙනෙන. එකක් තුලට ජලය දැම්ම, අනිත් එක තුනට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්ම සමාන ප්‍රමාණ තමයි දාන්නේ. දාලා හොඳින් හිරුවෙලිය ලැබෙන තැනක මේ ශාකයේ පැය කිහිපයක් තිබෙන්න හරිද? ඊළඟට මේ ශාකය අරගෙන ඇවිල්ලා නැවත මේ ශාක පත්‍ර දෙක වෙන් කරලා අරගෙන අර කලින් වගේම පිෂ්ඨ පරීක්ෂාවට ලක් කරනවා. එතකොට මේ පිෂ්ඨ පරීක්ෂාවට ලක් කළාම මොනවද ලැබෙන්න පුළුවන් නිරීක්ෂණ? අර ජලය දාලා තිබුණු ශාක පත්‍රය පිෂ්ඨ පරීක්ෂාවට ලක් කළාම, ඒ කියන්නේ ජලයේ තම්බල, මධ්‍යසාර බඳුනක දාලා ජල තාපකයක තියලා තම්බල, ජලයෙන් සෝදලා අයඩින් දැම්මම තද නිල් පාටක් ලබා දෙනවා. මොකද අපි ඒකෙදි කිසිම සාධකයක් ඉවත් කළේ නැහැ. හැබැයි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය අඩංගු කළ පොලිතීන් බෑග් එක ඇතුලේ තිබිච්ච ශාක පත්‍රයට කාබන් ඩයොක්සයිඩ් වායුව ලැබෙන්නේ නැහැ. හේතුව තමයි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් අර කාබන් ඩයොක්සයිඩ් ටික අවශෝෂණය කරගන්නවා අර බෑග් ඇතුලේ තිබිච්ච. එතකොට ශාක පත්‍රයට කාබන් ඩයොක්සයිඩ් වායුව නොලැබිලා ගියහම ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්න ක්‍රමයක් නැති වෙනවා. ඒක නිසා ඒ ශාක පත්‍රය පිෂ්ඨ පරීක්ෂාවට ලක් කළහම තද නිල් පාටක් නැත්නම් තදදම් පාටක් ලබා දෙන්නේ නැහැ. එහෙනම් මේ අනුව අපිට නිගමනය කරන්න පුළුවන් ප්‍රභා සංශ්ලේෂණයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව අවශ්‍ය වෙනවා. ඒ කාබන් ඩයොක්සයිඩ් වායුව නොලැබුණොත් ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ පිෂ්ඨය නිපදවීම සිද්ධ වෙන්නේ නැහැ කියන එක. හොඳයි. එහෙනම් මේ පරීක්ෂණ දෙකෙන් අපිට පේනවා ප්‍රභා සංශ්ලේෂණයට යම් සාධකයක් නොලැබිලා ගියොත් එහෙනම් මොකද වෙන්නේ? ප්‍රභා සංශ්ලේෂණය ඇරහිටිනවා. හොඳයි, අපි බලමු එහෙනම් ඊළඟට තුන්වෙනි සාධකයේ විදියට ගමු, හරිතප්‍රද. දැන් හරිතප්‍රද අපිට ලබා නොදෙන්න ක්‍රමයක් නැහැ ශාකයට. මොකද ඒක අභ්‍යන්තර සාධකයක් නිසා. ඒ නිසා අපි තෝරගන්නවා හරිතප්‍රද තියෙන සහ නැති ශාක පත්‍ර කොටසක්. ඔයාලා දැකලා ඇති ක්‍රෝටන් ගස්වල කොළවල විවිධ වර්ණ තියෙනවා. හරිතප්‍රද තියෙන තැන් කොළ පාටයි. හරිතප්‍රද නැති තැන් වෙනත් පාටට බලා ගන්න පුළුවන්. කියන්නේ රතු පාට වෙන්න පුළුවන්, කහ පාට වෙන්න පුළුවන්, සුදු පාට වෙන්න පුළුවන්. ආ, මෙන්න මෙහෙම පත්‍රයකට අපි කියනවා විචිත්‍ර වර්ණ සහිත ශාක පත්‍ර කියලා කියනවා. එහෙනම් මුලින්දිම අපි කරන්නේ විචිත්‍ර වර්ණ සහිත ශාක පත්‍රයක් තෝරා ගන්න. මේකෙදි අඳුරේ තියන්න අවශ්‍ය නැහැ. මිදුලට ගියා, විචිත්‍ර වර්ණ තියෙන ශාක පත්‍රයක් අරගෙන ආවා. ඇවිල්ලා ඒකේ රූප සටහනක් ඇඳ ගන්න ඕන. ඒකේ වර්ණ තියෙන තැන් සලකුණු කර ගන්න ඕන. වර්ණ තියෙන තැන් සලකුණු කරගෙන අර පිෂ්ඨ පරීක්ෂාවට ලක් කරනවා. ඒ කියන්නේ ශාක පත්‍රයේ ජලයේ තම්බනවා, මධ්‍යසාර බඳුනක දාලා අයඩින් තුල දාලා, මධ්‍යසාර බඳුනක දාලා ජල තාපකයක තියලා රත් කරනවා. රත් කරලා ජලයෙන් සෝදලා අයඩින් එකතු කරනවා. දැන් මෙන්න මෙහෙම කරාම අර එක එක වර්ණ තිබිච්ච තැන් වලට අපි අයඩින් බිඳුව බිඳුව දාගෙන යනවා. එතනදි පැහැදිලිව පේනවා කොළපාට සලකුණු කරලා තිබ්බ තැන්වලදි විතරක් අපිට තදදම් පාටක් ලබා දෙනවා, අනිත් තැන්වලදි තදදම් පාටක් ලබා දෙන්නේ නැහැ. එහෙනම් අපිට පැහැදිලි හරිතප්‍රද අඩංගු වෙන තැන්වල විතරයි ප්‍රභාසංශ්ලේෂණය සිද්ධ වෙන්නේ, අනිත් තැන්වල ප්‍රභාසංශ්ලේෂණය සිද්ධ වෙලා නැහැ කියන එක. එහෙනම් ප්‍රභාසංශ්ලේෂණයට හරිතප්‍රද අවශ්‍යයි කියලත් මේ මගින් අපිට පෙන්වන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ, තවත් සාධක කිහිපයක් තියෙනවා, ප්‍රභාසංශ්ලේෂණයෙන් නිපද වෙන ඵල කිහිපයකුත් තියෙනවා. එහෙනම් මෙන්න මේ දෙක නැත්තම් මේ කොටස් ටික ඊළඟ දවසේ අපේ පාඩමෙන් අපි ඔබ වෙත ගෙනෙනවා. එහෙනම් අද දවසට මම මේ පාඩම මෙතනින් අවසන් කරනවා. ඊළඟ දවසේ ඉතුරු කොටස් වලින් නැවත හමු වීමේ බලාපොරොත්තු වෙන්න ඔබෙන් සමු ගන්න. සියලු දෙනාටම ආයුබෝවන්.
රුහුණු ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. විද්‍යාව විෂයට අදාළ පාඩම් පිළිබඳව ඔබට ගැටලුවක් වේ නම් SCI හිස්තැනක් Q හිස්තැනක් ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව සඳහන් කොට ඉංග්‍රීසි අකුරෙන්, වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7.481.488 0.7.481.488 SMS කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්නට තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.